ගරු මහින්ද සමරසිංහ ඇමතුමා ඔබතුමාට විනාඩි 15යි.
මුලාසන රූඩ සභාපතිතුමනි, කළුතර දිස්ත්‍රික්කයේ යාපදා තත්ත්වය පිළිබඳ මම බලාපොරොත්තු වෙනවා පළමුවෙන් මේ කතා කරන්න. මයගාව දිසාපතිතුමාගෙන් ගත්ත ඒ කාලීන සංඛ්‍යාලේඛන තියෙනවා. අපේ විපතට පත් වුණු පවුල් සංඛ්‍යාව 50,482යි. ඊළඟට සාමාජික සංඛ්‍යාව බැලුවම 187,883ක් විපතට පත් වුණා, හානි සිද්ධ වුණා. පුද්ගල මරණ සංඛ්‍යාව දිහා බැලුවම කළුතර දිස්ත්‍රික්කයේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක සිද්ධ වුණ නැති විශාල මරණ සංඛ්‍යාවක් සිද්ධ වුණා. 65ක් මරණයට පත් වුණා. ඒ වගේම තුවාල් ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 20යි, අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 50යි. දැනට තාම අපිට හොයාගන්න බෑ 50 දෙනෙක් අතුරුදහන් වුණා කියන එක තමයි දැනට සංඛ්‍යාලේඛන වලට ඇතුල් කරලා තියෙන්නේ. ඒ වගේම නිවාස හානිය දිහා බැලුවම සුළු හානි 1,441යි, අර්ධ හානි 1,324යි, පූර්ණ හානි 407ක් තියෙනවා. ඒ වගේම අපි ඒ ගංවතුර නායෑම් සිද්ධ වුණු කොට්ටාස දිහා බැලුවම බුලත් සිංහල කොට්ටාසය තමයි වැඩිම මරණ සංඛ්‍යාවත් ඒ වගේම හානි සංඛ්‍යාව වාර්තා වෙලා තියෙනවා. බුලත් සිංහල ආසනය ගත්තහම පවුල් සංඛ්‍යාව 15,098ක් මේ පවුල් සංඛ්‍යාවක් ඉන්නවා මේ ගංවතුරට නායෑමට ගොදුරුණු අය හැටියට. සාමාජික සංඛ්‍යාව 55,609යි. මරණ සංඛ්‍යාව 37යි. 65න් කළුතර දිස්ත්‍රික්කේ 37ක් මරණ සිද්ධ වුණේ බුලත් සිංහල. ඒ වගේම අතුරුදහන් වූවන් තව 42ක් ඉන්නවා බුලත් සිංහල ආසනේ. ඒ වගේම නිවාසහානි ගත්තත් දිස්ත්‍රික්කේ වැඩිම පූර්ණහානි වාර්තා වෙලා තියෙන්නේ බුලත් සිංහල ආසනේ. ඊළඟට ඇත්ත වශයෙන්ම පාලින්දුනුවර මරණ සංඛ්‍යාව 23යි. ඒ වගේම පූර්ණහානි ගෙවල් 63ක් තියෙනවා. ඉතින් මේ සංඛ්‍යාලේඛන අපි ලබා ගන්නවා වගේම අපේ යුතුකමක් තියෙනවා. දැන් ඒ විපතට පත් වුණු අයට සහන සලසනවා වගේම වන්දි මුදල් ගෙවනවා වගේම ඒ උවදුරෙන් බේරුණු අයව ගොඩ ගන්න කටයුතු කරන. ඒ අයගේ නිවාස ඉදිකිරීම දැන් රජයෙන් අරන් තියෙන තීරණය හොඳයි. ආපදා කර්මනා කරන අමාත්‍යංශයේ ටයිප් ප්ලෑන් එකක් පදනම් කරගෙන නිවසක් අලුතෙන්ම හදලා දෙනවා. ඒ නිවස හදන ස්ථානය NBRO ආයතනය සහතික කරන්න ඕනේ. මොකද අපි දන්නවා කළුතර දිස්ත්‍රික්කයේ වගේ දිස්ත්‍රික්කයක් ගත්තහම ගංවතුර නිතර නිතර ගංවතුරට නිතර නිතර ගොදුරු වෙන දිස්ත්‍රික්කයක්. අපි දන්නවා කොහෙන්ද ඒ ගංවතුර එන්නේ, කොහටද එන්නේ. සමහරක් වෙලාවට අපි ඒක පදනම් කරගෙන බලනකොට 3-4 වතාවක් අපි නිවාස අලුතෙන් හදලා දීලා තියෙනවා. ඉතින් එතනම තවත් අලුත් නිවාසයක් හදනවා කියන එක ඇත්ත වශයෙන්ම පරදායක දෙයක් නෙවෙයි. ඒ නිසා අපි ඒ අයගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ මෙවැනි තීරණ ගන්නකොට. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ මැරුණට පස්සේ අපිට ජීවිතයක් අහපව් දෙන්න බෑ. මුදල් වියදම් කරලා ගෙයක් හදලා දෙන්න පුළුවන්, පාරවල් හදලා දෙන්න පුළුවන්, වගහානිවලට වන්දි මුදල් දෙන්න පුළුවන්, මේ ආදී දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් අපි උපරිම උත්සාහයක් දරන්න ඕනේ මෙවැනි විපතකට පත් නොවන වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න. එතනදී ආපදා අවම කිරීමේ වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මොකද අපි ඒ වගහානිවලට මුදල් දීලා නැවතවරක් ඒ තේ වගාවද වෙනත් වගාවන්ද කරන්නේ ගොවි ජනතාවට පහසුකම් සලසලා දෙනවා වගේම එයාගේ ආදම් මාර්ගය අපි ලබා දෙනවා වගේම අපි මේ උදුර ගැන පූර්ණ අධ්‍යයනයක් කරලා අපි නැවතවරක් එවැනි තත්ත්වයක් එනකොට මොකද අපි ඇත්තවශයෙන්ම ඉතිහාසයේ දැකලා නැති වර්ෂාපතනයකට අපිට මුහුණ දෙන්න සිදු වුණා. බොහොම කෙටි කාලයක් තුලදී අධික වර්ෂාපතනයක් ඇති වුණ නිසා තමයි මෙවැනි ප්‍රශ්නයක් ඇති වුණේ, මෙවැනි ඛේදවාචකයක් ඇති වුණේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ පැත්ත විශේෂයෙන් අපි බැලිය යුතුයි. මම විශේෂ ස්තුතියක් ඒ වගේම කෘතවේදීත්වයක් මේ අවස්ථාවේ පළ කර සිටින්න ඕනේ අපේ දිසාපතිතුමා ප්‍රමුඛ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට, නිලධාරීවරුන්ට දිවාරෑ නොබලා රාජකාරී මට්ටමින් ඔබට ගිහිල්ලා, සීමාවමලින් ඔබට ගිහිල්ලා විශාල වෙහෙසක් මහන්සියක් දරුවා මේ ඛේදවාචකයට මුහුණ දෙන්න. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය. ඒ රණවිරුවෝ අපි දැනුම් දුන්න විගසම ක්‍රියාත්මක වෙලා මට මතකයි ඒ ගංවතුර ඇවිල්ලා දිසාපතිතුමා උදේ 5ට මාත් එක්ක දුරකථනයෙන් කතා කරලා මට දැනුම් දුන්නාම මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. මම හමුදාපතිතුමාට කතා කරා, නාවික හමුදාපතිතුමාට කතා කරා, ගුවන් හමුදාපතිතුමාට කතා කරා. ඒ අවශ්‍ය ඒ බෝට්ටු ටික, හෙලිකොප්ටර්, ගුවන් යාන අවශ්‍ය තැන්වලට යව්වා. හමුදාපතිතුමා ඒ අවශ්‍ය පිරිස් බලය ඒ ප්‍රදේශවලට වහම යව්වා. සමහරක් අවස්ථාවලදී යන්න බැරි වුණු අවස්ථාවලදී තාක්ෂණයේ උපයෝග කරගෙන කොහොම හරි ඒ තැන්වලට ගියා. ඇත්ත වශයෙන්ම අපේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ රණවිරුවෝ විශාල සේවයක් කළා, විශාල පරිශ්‍රමයක් දැරුවා, විශාල කැපවීමක් කළා. එක ගුවන් නිලධාරියෙක් අපි දන්නවා මරණයට පත් වුණා, ජනතාව බේරගන්න ගිහිල්ලා. ඉතින් මේ වගේ අය පිළිබඳව ඇත්ත වශයෙන්ම අපේ කෘතවේදීත්වය, ඒ සඳහා නායගතිකම මේ අවස්ථාවේදී මම දිස්ත්‍රික්කයේ මෙනුවෙන් පුද කර සිටින්න ඕනේ. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මගේ විශේෂ ප්‍රණාමයේ ස්තුතිය පුද කරන්න ඕනේ. එතුමා එදා රාත්‍රියේ උදේ පාන්දර ඇත්ත වශයෙන්ම රටට පැමිණු අවස්ථාවේදී තත්ත්වය හරියට තක්සේරු කරගෙන එතුමා උදේ පාන්දරම කළුතර කච්චේරියට ගිහිල්ලා එතුමා රැස්වීමක් මෙහෙව්වා. එතුමා ඒ අවශ්‍ය නිලධාරීන් සියල්ලක්ම කැඳවලා, හමුදාපතිවරු 3 දෙනා, පොලිස්පතිතුමා කැඳවලා කළුතර දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි ඒ දිස්ත්‍රික්ක 5 වෙනුවෙන් ගන්න තියෙන තීරණ එතුමා ගත්තා. එතුමාට ඇත්ත වශයෙන්ම මම ප්‍රශංසා කරන්න ඕනේ එවැනි නායකත්වයක් එවැනි අවස්ථාවකදී අපිට ලබා දීම පිළිබඳ. එතුමාගේ නායකත්වය ලබා දුන්න නිසා තමයි ඒ නිලධාරීන්ගෙත් ඇත්ත වශයෙන්ම උද්‍යෝගය කාර්යක්ෂමභාවය වැඩි වුණේ. නැත්තම් ඇත්ත වශයෙන්ම අපිට තමයි ඒ නායකත්වය දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් රටේ නායකයා ජනාධිපතිවරයා ඒ විදිහට ඇවිල්ලා සම්බන්ධ වීම තුලින් මං හිතන්නේ අපිට මේ දිස්ත්‍රික්කේ 5ම අපිට අවශ්‍ය මෙහෙයුම ඒ නිලධාරීන්ගේ සහයෝගය ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේ මම දැක්ක තව දෙයක් තමයි මමත් දේශපාලනය අවුරුදු 30ක් කරලා තියෙනවා කළුතර දිස්ත්‍රික්කේ. මේ අපි මම දන්නේ දේශපාලන මට මතකයේ දේශපාලන ඉතිහාසයේ මේ වගේ රටේ නායකෙක් ජනාධිපතිවරයෙක් ඇවිල්ලා ප්‍රායෝගිකව ජනතාවගේ ඒ මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න අවශ්‍ය තීරණ අරගෙන ඇත්ත වශයෙන්ම කටයුතු කරලා මට නම් මතක නැහැ කටයුතු කරපු අවස්ථාවක්. එතුමා දිස්ත්‍රික්ක 5ටම මේ වෙනකොට එතුමා ගිහිල් ගියා. කිසිම නායකයෙක් ගිහිල්ලා නැහැ මෙවැනි දෙයක් ඇති වෙනකොට සෑම දිස්ත්‍රික්කයකට. බොහොම කෙටි කාලයක් තුලදී එතුමා පෞද්ගලිකව ගිහිල්ලා ඒ දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා ඒ නායකත්වයේ දීලා ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරා කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම බුලත් සිංහල තමයි කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම හානියට ලක් වුණු දිස්ත්‍රික්කය. එතුමා අපිත් එක්ක ගිහිල්ලා පැය 3-4ක් එතන ඉඳලා ඒ අර ගල්ලෙන මේ ෆාසියන් මේ ගල්ලෙනට ගිහිල්ලා ඒ පන්සලට ගිහිල්ලා නායක හම්දුරුව හමු වෙලා ඒ ගල පැලීම පිළිබඳ විස්තර ලබාගෙන මේ NBR ආයතනයේ එතනට කැඳවලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එතනට කැඳවලා ඒ අවශ්‍ය උපදෙස් ලබාදීලා එතුමා ඒ ඓතිහාසික සිද්ධස්ථානය පවා ආරක්ෂා කරන්න අවශ්‍ය තීරණ ගත්තා. ඊට පස්සේ අර 22ක් මැරුණු ස්ථානයට එතුමා පයින් ගිහිල්ලා, එතුමා බොහොම දුෂ්කර ගමනක් ගිහිල්ලා ඒ කොහොම දෙතන ඒ සිද්ධිය ඇති වුණේ, කොහොමද මේක ඉදිරියේදී වලක්වන්න පුළුවන් වෙන්නේ. ගෙවල් වලට ගිහිල්ලා ගෙවල් හිමියෝ ගෘහමූලිකයන්ව හමු වෙලා කතා කරලා ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න, එදා ජාත්‍යන්තර පරිසර දිනය කළුතර දිස්ත්‍රික්කේ තියන්න ගියේ. ඒ බුලත් සිංහලට ගෙනත් 2000ක විතර පිරිසක් ඒ ප්‍රදේශවලට යවලා සුද්ධ පවිත්‍ර කරලා ගෙවල් හදන්න කටයුතු කරලා එතුමා පුදුම නායකත්වයක් දුන්නා. ඒ නිසා මම එතුමාට මගේ කෘතවේදීත්වය ප්‍රශංසාව මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. එවැනි නායකෙක් අපිට ඉන්න නිසා තමයි අපි එතුමත් එක්ක ඉන්නේ. ඒ වගේම මම මතක් කරන්න ඕනේ එතනින් එතුමා නැවතුනේ නැහැ. පහුගිය කැබිනට් මණ්ඩලයේදී එතුමාම යෝජනා කරා ආධාර සමුළුවක් එතුමා පවත්වන්න යනවා කියලා. එතුමා තමයි ආධාර සමුළුවේ ප්‍රධානත්වයේ ගන්නේ අගමැතිතුමත් එක්ක. අපි මේ වෙනකොටත් ඒ දිස්ත්‍රික්ක පහේ සිදුවුණු අලාභය තක්සේරු කරලා ඒ සංඛ්‍යාලේඛන ඒ අවශ්‍යතාවයන් ඉදිරිපත් කරන ගමන් එතුමා ප්‍රමුඛත්වය දෙන්නේ යන්නේ ආපදා වැළැක්වීමේ අවම කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මෙතනදී ඇත්ත වශයෙන්ම අපිට ජාත්‍යන්තර සහයෝගය තාක්ෂණය අවශ්‍ය වෙනවා, විශාල වශයෙන් ආධාර උපකාර අවශ්‍ය වෙනවා. එතුමා ජාත්‍යන්තරයේ දිනාගෙන තියෙන මේ ප්‍රසාදය පදනම් කරගෙන එතුමාට මම දන්නවා ඒ සහයෝගය ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මේවා අපි ගිහිල්ලා යෝජනා කරපු දේවල් නෙවෙයි. එතුමාගේ හිතෙන්ම එතුමාගේ පළපුරුද්ද හැකියාවන් සියල්ලක්ම පදනම් කරගෙන තමයි එතුමා මේ යෝජනාව ඉදිරිපත් කරලා දැන් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. කියන්නේ මමත් මේ ආපදා කමනා කරන අමාත්‍යංශයේ අවුරුදු 4කට මෙහෙව්වා. බොහොම අමාරු කාලේ මම ඇමතිවරයා හැටියට හිටියේ. යුද්ධ කාලේ අපිට එවැනි අවස්ථාවලදී මෙවැනි ගම් වතුර වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ කාලෙත් මම අනුගමනය කරපු ප්‍රතිපත්තිය තමයි පෙර සූදානම්. ඒ වගේම පෙර දැනුම් දීම. අපි සුනාමියෙන් පස්සේ අවශ්‍ය දේවල් කරලා දැන් අපදා කමනා කරන මධ්‍යස්ථානයේ හරහා ගොඩින්ම කිව්වොත් එවැනි සුනාමි උවදුරකට අපිට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ කියන එකයි අපේ බලාපොරොත්තුව. එවැනි තත්ත්වයක් ඇති වුණත් අපි දන්නවා ඒ අනුතුරු අදිසි කාල වේලාවට ඒ අනුතුරු ඇඟිවීම් ලබා දීලා ඒ පිරිස් ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා කොහටද යාව ගෙනියන්නේ, උස්බීම් ප්‍රදේශ අඳුනගෙන මේවැනි දේවල් අපදා කමනා කරන අමාත්‍යංශයෙන් මේ වෙනකොට සැලසුම් කළා තියෙනවා. ඉතින් එවැනි සැලසුමක් මෙවැනි ওই ගම් වතුර වගේ නායම් වැනි අවස්ථාවලටත් ඔබිනවා. ඒකට මම දන්නවා අපේ අපදා කමනා කරන අපේ දැන් ඉන්න ඇමතිවරයා ඒ අවම කිරීමේ වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය දෙන්න එතුමත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ආධාර සමුළුව හරහා එවැනි දේවල් වලට ප්‍රමුඛත්වය දීලා ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් මෙවැනි හානියක් ඇති නොවන වැඩපිළිවෙලක් නිර්මාණය කරලා ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙමු කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පයි.
බොහොම ස්තුතියි. ගරු විජේපාල හෙට්ටි ආරච්චි මන්ත්‍රීතුමා විනාඩි 8යි ඔබතුමාට.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මා ස්තුතිවන්ත වෙනවා. හැබැයි විනාඩි 15ක් දෙන්න මගේ විනාඩි 10නුත් කපලා ගරු.
විනාඩි 8යි ඔබතුමාට තියෙන්නේ.
ඒ නිසා මම කනගාටු වෙනවා. මොකද ව්‍යසනයක් සිද්ධ වෙච්ච පලාතක මන්ත්‍රීවරයෙක් හැටියට විශේෂයෙන් ගිංගගත් එක්ක පොරබදලා වර එක ජීවිතයත් මං හිතනවා අහිමි වෙන්න ගිහිල්ලා ඔන්න මෙන්න ජීවිතය ගලව ගරු කෙනෙක්. මොකද මේ ගම් වතුරෙන් වන ව්‍යසනය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා අපි එදා නාගොඩ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියට ඉන්න කාලේ ඉඳන් ඉනිදුපාසනය තුල මේ ගම් වතුරෙන් අවතැන් වෙච්ච අහිංසක මියගිය ජීවිත වෙනුවෙන් අපි දැඩි අරගලයක් විවිධ කාලවලදී කතා කරා. මෙතෙන්දී බොහෝ දෙනෙක් මේ දවස පුරාම අද පැය ගණනාවක් තිස්සේ කතා කරේ මේ ඉතාමත්ම දරුණු කෙදවාචකය තුලින් ඇතිවෙච්ච ව්‍යසනයන් සංඛ්‍යා දත්ත ඔනොයික් දේවල් ප්‍රකාශ කරා. ඒවගේ මඩු පාඩුකම් කිව්වා. තමන් තමන් කරපු දේවල් කිව්ව මම නම් එක බත් පැකට්ටයක් බෙදන්න ගියේ නැහැ. මට පුළුවන්කම තිබුණේ මේ කටයුතු සම්බන්ධීකරණය කළා ආණ්ඩුවක් හැටියට. අපේ කාර්යභාරය මොකද්ද? සමව මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවක විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය තුල ඒ කටයුතු සම්බන්ධීකරණය කළා. විදේශ ඒ වගේම රජයේ ඒ වගේම වෙනත් ප්‍රදේශවලින් එන යම් යම් බඩු භාණ්ඩ ආහාරයේ සියල්ල කළමනාකරණය කළා එය කටයුතු කරන්න. ඒ නිසා අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඒ ග්‍රාම සේවාසම් 34ම ජලයෙන් යට වෙලා නායෑම් සිද්ධ වුණා. මේ වන විට රජය හැටියට ඒ සියලු දෙනාට මං හිතනවා අපි වියලි සලාකය පවා දීලා අවසාන වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මම ජන්මය ලැබපු ප්‍රදේශය, ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කරපු ප්‍රදේශය, අපි දන්නවා මේ තුලින් නාගොඩට තමයි ඉතාමත් දැඩි ලෙස බරපතල ලෙස සිද්ධ වුණා. පොලිසිය යට වුණා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යට වුණා, එක්කම් බැංකු ටික සියල්ල යට වුණා, රෝහල විතරයි යන්තම් ඉතුරුනේ. ඒකෙත් අඩු තරමින් ජෙනරේටරයක් තිබුණේ නැහැ. මම දැකපු ඉතාමත් සංවේදී අවස්ථාව තමයි විදුලි ඇන හිටිය වෙලාවේ එක්තරා කාන්තාවක් වයස අවුරුදු 36යි ඇය ඇතුළු වුණ සසනේ, කියන්නේ හුස්ම ගන්න බැරි අමාරුවක. අර අපි දන්නවා ඉතාමත් අවාසනාවන්ත ලෙසේ අවශ්‍ය උපකරණය ක්‍රියාවිත කරන්නට පුළුවන් කමක් තිබුණේ විදුලි ජනක යන්ත්‍රයක් තිබිච්ච නැති නිසා. ඒ නිසා අවසන් හුස්ම හෙළුවේ අපි දැකිද්දි මේ වගේ තත්ත්වයන් ඇති වෙනකොට අපට රජයක් හැටියට අපි දැඩි ලෙස ඉතාමත්ම සංවේගයට පත් වෙනවා. ඒ මොහොතේදී අපි ඇත්තටම ක්‍රියාත්මක වෙලා මහ වතුරේ ගිහිල්ලා ජෙනරේටර ගෙනත් දෙනකොට මම හිතනවා අර අශ්වය ගියාට පස්සේ ස්ථාලේ වහලා තියෙන කතන්දරේ තමයි අපට මතක වෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට ගෙවි ගිය වසර 20ක පමණ කාලයක් මෑත ඉතිහාසයේ අපි දන්නවා අපි කරපු දේශපාලන කාල පරිච්ඡේදය තුළ ඉතාමත්ම දැඩි ව්‍යසනයන් සිද්ධුච්ච අවස්ථාවලදී අපි දැඩි ලෙස මං හිතන මේ පිළිබඳ යම් යම් අවධානය යොමු කරා. අපි කිව්ව එදත් ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂයෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් විතරක් නෙමෙයි මේ වගේ තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් අඩු තරමේ කමිටුවක් පිහිටවලා මාසික මේ පිළිබඳ විමර්ශනයක් කළා. මේ තුලින් කරන්න ඕන මොකද්ද කියන එක පිළිබඳව පැහැදිලි වෙන්න කියලා. නමුත් ඒ සඳහා කටයුතු කරේ නැහැ. අද මාමල් රාජපක්ෂ මහත්මයලා යම් යම් රාජ්‍ය තන්ත්‍රවල සිද්ධ වෙච්ච යම් යම් අඩුලුහුඩුකම් පිළිබඳව කතා කරනවා. එතුමන්ගේ කාල පරිච්ඡේදයන් තුළ සුනාමි ව්‍යසනයට ලැබිච්ච ආධාර ටික බෙදුවේ කොහොමද කියලා අපිට ප්‍රශ්න කරන්න තිබුණා. අපි ඒවද කතා කරන්නේ නැහැ. සමහර ඇමතිවරයෙක්ගේ ගෙදර ජෙනරේටර පාවිච්චි කරේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි සුනාමියට ජපානයෙන් දීපු ආධාරයේ ජෙනරේටරය දකුණු ඇමතිවරයෙක් මේ ජෙනරේටරය නැති වුණා, හොරකම් කරා. ඒ හොරකම් කර වෙලාවේ පොලිසිය පැමිණිල්ලක් දැම්මා. ඒක උසාවියට ගියා. උසාවියට ගියා ඇමතිවරයාගේ නෝන මහත්මිය බිරිඳ ආර්යාව ගිහිල්ල උසාවියේදී කාරණා ඉදිරිපත් කරා. ඇහුවා මේ ජෙනරේටරේ කොහෙද කියලා. කියන්න තැනක් දන්නේ නැහැ. මේක අපිට ජපානයෙන් සුනාමියට ලැබිච්ච ආධාරයක්. සුනාමියට මැති ඇමතිවරුන්ට නෙමෙයි ආධාර ලැබුණේ මිනිස්සු වෙනුවෙන්. එතකොට සමහරු මෙතන කතා කරලා කියන්නේ රාජ්‍ය තන්ත්‍රය කරන්න ඕන මන්ත්‍රීවරයාගේ ඇමතිවරයාගේ ගෙදෙට්ට බඩු ටික දෙන එකද නැද්ද කියන එක පිළිබඳ අපි තීන්දුව කරන්න ඕන. අපි ඉතාමත් පැහැදිලිව කිව්වා මෙතන ගරු වජිර අබේවර්ධන මැතිතුමාට චෝදනා එල්ල කරා, ගෑන්ත කරුණාතිලක මැතිතුමාට චෝදනා එල්ල කරා. අර අපි දන්නවා අර පිගං හෝදන මිනිහගාතින් පිගං කැඩෙනකොට චෝදනාවට ලක්වෙනා වගේ අද වජිර අබේවර්ධන මැතිතුමා විශාල කාර්යභාරයක් දිස්ත්‍රික්ක වෙනුවෙන් නෙමෙයි මම හිතනවා අපේ සමස්ත රටේ මේ තත්ත්වය වෙනුවෙන් යම් සේවාවක් කරා. එතුමා සදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේබලය ගහගෙන ගියේ වජිර අබේවර්ධන නෙමෙයි, අර ගාන්ත කරුණාතිලක මැතිතුමාට යම් කිසි මේක නුරුස්සන ඉරිසියාවේ පෙළෙන ඇතම් කොටස් අර ලේබල් එක ගහලා කිසෙල් ගෙඩි දෙකට මොකද්ද ලේබල් ගහන්නේ. එතුමාට තිබුණ ඕනනම් තේ කිලෝ දෙකක් එක්ක, සීනි කිලෝ එකක් එක්ක, හාල් කිලෝ දෙකක් දෙන්න තිබුණ ලේබල් එක ගහලා. ওই තුට්ටු දෙකේ කිසෙල් ගෙඩියට ලේබල් එක ගහන තුට්ටු දෙකේ දේශපාලනයක් අපි කරේ නැහැ. ඒ නිසා තමයි මම කෑම බෙදන්න ගියේ නැත්තේ. මොකද අපි දන්නවා මේ රටේ අපි කළ යුත්තේ ඒක නෙමෙයි. ඒ නිසා අපි කියනවා කවුරු කවුරුත් මම ස්තුතිවන්ත වෙනවා අනුර ප්‍රියදර්ශන මැතිතුමාට. එතුමා රටේ ඉන්නවද ලංකාවේ ඉන්නවද කියන එක නෙමෙයි, හරි කළමනාකාරීත්වයක් ඇතුව හරි සංවිධානාත්මකව වැඩපිළිවෙලක් තිබෙනවනම් මෙතන රටේ ජනාධිපති හිටියත් අගමැති හිටියත් නැතත් මම හිතනවා මේ කටයුතු පාර්ලිමේන්තුවේක මන්ත්‍රීවරයෙක් නැතුණත් ඒ ආන්තරණීය ක්‍රියාත්මක වෙන්න පුළුවන් වැඩපිළිවෙලකට අපි යන්න ඕන. අතිගරු ජනාධිපතිතුමාට මා ස්තුතිවන්ත වෙනවා. දික්ෂිත් සම්බන්ධීකරණ විශේෂ කමිටු තියලා මේ ගාල්ලට කළුතරට මාතරට රත්නපුරයට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඍජු දායකත්වය ලබා දුන්නා. ගරු අගමැතුමා මේ රටේ හිටියේ නැතත් අවශ්‍ය උපදෙස් සියලු මැති ඇමතිවරුන්ට දුන්නා. අපි දන්නවා අපේ ප්‍රදේශවලට මැති ඇමතුරුන් ඇවිල්ලා යම් යම් උපදෙස් දුන්නා. මේක අධීක්ෂණය කරා, පසුවිපරම් කරා. ඒ විතරක් නෙමෙයි, මා විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන මේ අවස්ථාවේදී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා හිටියේ නැතත් එතුමා ඇමතිවරය හැටියට ඍජුව යම් යම් තීන්දුව අරගත්ත ඇවිල්ලා ඒකම දුනේස් ගංකන්ද මැතිතුමා ඒ ශක්තිය ලබා දුන්නා. වැඩබලන ඇමතිවරයෙක් හැටියට තමන්ගේ ඇමතිවරය පාවල දීලා එයා නෑ මම තමයි මේ රටේ හිටියේ කියලා කියන්නේ නැතුව එතුමා ආරක්ෂා කරමින් කටයුතු කරා. ඒක තමයි විශේෂයෙන්ම ජාතික ආණ්ඩුවක් හැටියට අපේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නේ. මම දන්නවා සුනාමි කේදාවචකයේ වෙලාවේ එදා හෙල්මුට් කෝල් පදනමින් මිලියන 3000ක් දුන්න ගාල්ලට මාතෘ රෝහලක් හදන්න. අද වෙනකම් මේ මුදල් මිලියන 3000ට වෙච්ච දෙයක් නැහැ. මම සතුටු වෙනවා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් රාජිත සේනාධර්ත මැතිතුමාගේත් ඒ අපේ ශක්තිය තුලින් අදේ මාතෘ රෝහල ඉදි වෙනවා 2019 විවෘත කරනවා ඇඳන් 600ක් සල්ලයාගාර 6ක් එක්ක විශේෂයෙන්ම දකුණු පළාතේනේ දකුණු ආසියාවේ තියෙන විශාලම රෝහල බවට අදපත් වෙලා තියෙනවා යුරෝ මිලියන ගාණක් ගැන.
තව විනාඩි දෙකයි
කතා කරා.
විනාඩි දෙකයි.
නොයෙක් ගරු මන්ත්‍රීතුමනි විනාඩියක් අපි විශේෂයෙන්ම මම දැක්ක ඊයේ පෙරේදා රූපවාහිනී නාලිකාවක ඒ කාලේ සුනාමියෙන් පස්සේ යම් යම් සංඥා නිකුත් කරන යුරෝ මිලියන් 30ක් වියදම් කළා හදපු ව්‍යාපෘතිය මම හිතනවා ඒක අවුරුදු දෙකෙන් සම්පූර්ණයෙන්ම පැත්තකට ගිහිල්ලා තිබුණා. අපි දන්නවා නෙළුව ප්‍රාදේශ සභාවට දීපු බෝට්ටුව ස්ටාර්ට් වුණේ නැහැ. අවසාන මොහොතේදී නෙළුව ප්‍රාදේශ සභාවට දීපු බෝට්ටු. ඒ නිසා මේවා හරියට කළමනාකරණය කරන්න ඕන. පොලිසියවලට බෝට්ටුවක් දෙකක් දෙන්නට ඕන යට වෙන ප්‍රදේශවල. ප්‍රාදේශීය සභාවලට දෙන්න ඕන. කාංචන විජේසේකර මැතිතුමා කතා කරා මහලොකෝට කිව්වා අපි හැම එකකටම දීලා තියෙනවා කියලා මාතර දිස්ත්‍රික්කේ මම දන්නා එක. හැබැයි අපේ දිස්ත්‍රික්කේ නම් අතරින් පතර එකකට දෙකට දීලා තියෙනවා. ඒ නැතුව මේ ව්‍යසනයට ගොදුරු වෙච්ච ප්‍රදේශවලට ලැබුණේ නැහැ. ඒ විස්තරක් නෙමෙයි මම කියන්නට කැමති. මේක තුල අපි විශේෂයෙන්ම ඉදිරියේදී තේරින් කාරක සභාවක් හැටියට පාර්ලිමේන්තුව තුල අද මේ හැම කෙනෙකුගේ ප්‍රධාන පරමාර්ථය මෙවැනි වනේ වන හතුරෙකුටවත් මෙවැනි ව්‍යසනයක් නොවේවායි කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එමනම් අපි එක්කම එකතු වෙන්න පුළුවන් එක්තරා අවස්ථාවක් අද පැමිණලා තිබෙනවා. මේක ශ්‍රී ලංකාද, UMPද, JVPද, එහෙම නැත්නම් TNAකද කියන එක නෙමෙයි. මිනිස්සු මැරෙනකොට මැරෙන හැම පක්ෂයෙන් මිනිස්සු. ඈතේ පිට ගංගඟ දෙකට තලා යනකොට ඒකේ ගඟ තරණය කරන්න පුළුවන් බෝට්ටුවක් තිබුණ නැහැ අපිට. නාවික හමුදාව පවා යන්න ගියේ නැහැ. හෝස් පවා 40 බෝට්ටුව යන්න බැරි වුණා. ඒ නිසා තමයි ඉක්මනින් ළඟා වෙන්න බැලි වුණේ ඒ අවතැන් වෙච්ච අයට.
අවසර
බහැල යනකොට තමයි අපට බයයි. මම විනාඩියක් තව ගන්නව අවසාන වශයෙන්. මොකද මට විනාඩි 15ක් දෙනවා කියලා
මුන්නේ. නෑ විනාඩි 8යි තියෙන්නේ. ඔබ තමයි කතා කරන්න අවසාන කරන්න.
ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නට කැමති මේ නිසා අපට ඕන සියලු පක්ෂ විපක්ෂ සියලු මැති ඇමතුරුන් එක්ක අපි එක්තරා මහිතන කතිකාවතකට යන්න ඕන. මේ පිළිබඳ මහාචාර්ය ආසුමාරසිංහ මැතිතුමා එතුමාට විනාඩි 5ක් දීලාත් ඒ අදහස ප්‍රකාශ කරන්න කියලා කිව්වේ. මම ස්තුතිවන්ත වෙනවා එතුමාට. ඒ වගේම ත්‍රිවිධ හමුදාව පිළිබඳ පොලිසියත් අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳලා මෙරට සියලු මහජන නියෝජිතින්ටත් ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික් ලේකම්තුමා මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කේ SK කොඩිකාර දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19ම ලේකම්වරුන් වැඩ කරා. ග්‍රාම සේවක ඉඳලා සමෘද්ධි නිලධාරිගේ ඉඳලා කෘෂිකර්ම පරිවේෂණ නිලධාරිගේ ඉඳලා ඒ සියලු සංවර්ධන නිලධාරින් ඉඳලා හැම කෙනෙක්ම වැඩ කරා. අඩුපාඩුකම් සිද්ධ වුණා. අඩුපාඩුකම් සිද්ධ වෙනකොට තමහර ග්‍රාම සේවක යට වෙලා ඉන්නේ. යාට එන්න බෑ කාර්යාලයට. එහෙම සිදුවීම් තිබුණා. තමහර ප්‍රාදේශීය ලේකම් ගේ යට වෙලා තින්නේ. ඒ මිනිස්සයට එන්න බෑ. ඉතින් ඒ තැන්වල යම් යම් දේවල් සිද්ධ වුණා. ඒ නිසා අපි ඉදිරියේදී මේ කටයුතු පිළිබඳ මම හිතනවා සිද්ධ වෙච්ච එක පිළිබඳ ප්‍රශ්නාත් පරීක්ෂණයක් කළා. නැවත මෙයන් දෙයක් සිද්ධ නොවෙන්නට විශේෂයෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි මේ කතා කර වගේ ඔය වියදම් කර වගේ ඉදිරි අනාගතයටත් සිදු නොවන ආකාරයේ යම් කිසි පැහැදිලි වැඩපිළිවෙලක් ගන්නට ඕන. අර කියපු අව්‍යසනයන් එක්ක බලනකොට ඒවයි පූර්වාදාස අරගෙන අවතැන් වෙච්ච අයට වහාම ඉඩම් ලබා දීලා කටයුතු කළා. ගෙවල් හදලා දීලා අඩු ගානේ ලොතරැයි බෝඩ් එකේ ලොතරැයි පෙට්ටි ඉඳලා වට්ටියම්මාගේ ඉඳලා ඒ වගේම පළතුරු කඩේ ඉඳලා අතන මෙතන ආප්ප කඩේ දාගෙන ඉන්න මිනිහගේ ජීවිතය ගොඩ ගන්නට ඕන මේ තුලින්. ඒ නිසා අපි කියන හැමෝටම සහන දෙන වැඩ පිළිවෙලක් මේ රජ යටතේ ඉෂ්ට කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි කැප වෙන්නට ඕන කියන එක මතක්
කරමින්
මා ස්තුති කතාව
සම්මත කරමි. ගරු ප්‍රේමරත්න මන්ත්‍රීතුමා විනාඩි 8යි ඔබතුමාට.
බොහොම ස්තුතියි ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ විවාදයේ අද බොහෝ වෙලාවක් මේ පාර්ලිමේන්තුවේ විවාද කරමින් හිටියා. මහා ව්‍යසනයකට පස්සේ අපි අද මේ පාර්ලිමේන්තුව මේ ව්‍යසනය ගැන කතා කරනවා. ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, මම මාතර දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ දෙනියාය කොනේ මොරවක ඉඳලා අකුරැස්ස පහු කරගෙන වැලිගම දක්වාත්, අනික් පැත්තෙන් ඌරුවෝක පස්ගොඩ හක්මන ඉඳලා කම්රුපිටිය තියගොඩ බණ්ඩත්තර ඉඳලා වටගෙදර යට කරගෙන තුඩාව හිත්තැටිය යට කරගෙන නිල්වලා ගඟ ඔස්සේ මේ මහා ජලකඳ මුහුදට යනකොට අපේ දිස්ත්‍රික්කයේ ජීවිත ගණනාවක් නැති වුණා. පවුල් ගණනාවකට උන්හිටතැන් අහිමි වුණා. දරුවෝ ගණනාවක් අනාථ භාවයට පත් වුණා මාතර දිස්ත්‍රික්කේ. ගරුමුලාසනාරුඩු මන්ත්‍රීතුමාට මට මේ වෙලාවේ හිතෙන්නේ මම පුංචි කාලේ අහපු කතාවක්. එක මරණයක් එක ජීවිතයක් පිළිබඳ කතාවක්. මරණයක් කියන්නේ ඛේදවාචකයක්, ජීවිත සිය ගණනක් කියන්නේ සංඛ්‍යාලේඛනයක් කියලා මම අහලා තියෙනවා. ඒක තමයි අද මේ වෙලා තියෙන්නේ. ජීවිත සිය ගණනක් නැතුණා, ඒක සංඛ්‍යාලේඛනයක් බවට විතරක් පත් වෙලා. මේක සංඛ්‍යාලේඛනයක් විතරයි. අපි කියන්නේ මැරුණේ මෙච්චරයි කියලා විතරයි. හැබැයි ගරුමුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, මට තියෙන වේදනාව මේ රටේ මිනිස්සු ගැන මට තියෙනවා මහ වේදනාවක්. මේ මිනිස්සු පව් කියලා හැඟීමක් තියෙනවා. මේ ගෞරවනීය පාර්ලිමේන්තුවට අපිට මනාපෙ ගහලා අපේ පක්ෂයට ඡන්දෙ දීලා ඉපු මිනිස්සුන්ට ගැන මගේ තියෙනවා මහා සංවේදීතාවයක්. ඒ මිනිස්සුන්ට මේ ඉරණමත් වෙන්නේ දේශපාලනඥ වෙච්ච අපි නිවැරදි තීන්දු නොගත්ත නිසා. ඒ නිසා මේ වෙලාවේ මම මතක් කරනවා මුලින්ම මේ මහා ව්‍යසනය ඇති වුණ වෙලාව ඉඳලා රාජ්‍ය අංශය මේකට මැදිහත් වෙන්න කලින් මුලින්ම මේක පෙරමුණ ගත්තේ ගමේ ඉන්න ගෙදර යට නොවුන, ගෙදරට පස්කන්ද කඩාන නොවැටුන ගමේ මිනිහා, පන්සලේ නායක හාමුදුරුව තමයි මේකේ පෙරමුණ ගත්තේ. මගේ ගෞරවනීය ප්‍රණාමය පන්සලේ හාමුදුරුවන්ටත් ගමේ ආදරණීය මිනිසුන්ටත් මේ වෙලාවේ මුලින්ම පළ කරනවා. ජනතාව වෙනුවෙන් තමුන්නාන්සලා මුලින්ම මේක කරට ගත්තට මේ මහා ව්‍යසනය මිනිසුන්ටත් වෙච්ච මීරණමට තමුන්නාන්සලා මැදිහත් වීම පිළිබඳව මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. ඒකම මාතර දිස්ත්‍රික්කයේ ගරුඩල සලහප්පෙරුම අපේ දිස්ත්‍රික් නායකතුමා අදුදෑසන මේ පාර්ලිමේන්තුව අමතමින් මාතර දිස්ත්‍රික්කයේ සියලු ස්ථාන පිළිබඳව දැනුවත් කළා. මාතර දිස්ත්‍රික්කයේ 30 ප්‍රාදේශීය ලේකම්ගේ සිට පස්කොඩ ප්‍රාදේශීය ලේකම්තුමිය ඉඳලා මුළු දිස්ත්‍රික්කයේම ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට ගෞරවනීය ප්‍රණාමය පුද කළා. රාජ්‍ය සේවයට ගෞරවනීය ප්‍රණාමය පුද කළා. මාත්මේ වෙලාවේ ගරුඩල සලහප්පෙරුම මැතිතුමා කලපු ප්‍රණාමයම මම ස්ථිර කරනවා. මම වැඩි වෙලාවක් ගන්න නැහැ පිළිබඳව කතා කරන්න. මට තියෙන වෙලාව බොහොම අඩු නිසා ගරුමුලාසනාරුඩු මන්ත්‍රීතුමනි 2003 අවුරුද්දේ පාසල් ශිෂ්‍යයෙක්ගේ පාසල් කාලේ නිමා වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න ඉන්න ඔන්න මෙන්න වෙලාවේ අපේ නිවස ගියා 2003 අවුරුද්දේ හරියට මැයි මාස 17 වෙනිදා. අපි ඒ ආණ්ඩුව ලබා දුන්න රුපියල් ලක්ෂ ගත්ත පවුලක දරුවෙක් මම. රුපියල් ලක්ෂක මුදලක් අපිට දුන්නා. අපි තාප්පයක් පිටිපස්සේ ගහලා, ගල් තාප්පයක් ගහලා එතන ගේ හැදුවා. භූවිද්‍යාංශ වලින් කිව්වා ගේ යන්නේ නැහැ කියලා. හැබැයි මෙවරත් අපේ ගේ ඉස්සරහා මහා පස්කන්ද නාය ගිහිල්ලා, මගේ කාර්යාලේ තියෙන තැන නාය ගිහිල්ලා, මේක තමයි දැන් තත්ත්වේ. මගේ ගමේ පවුල් 55ක් අනාරක්ෂිත තත්ත්වේ ඉන්නවා. ඒ පවුල් 55ටම අනාරක්ෂිතයි. නමුත් යන්න තැනක් නැහැ. තාම යන්න තැනක් දීලා නැහැ. ගරුමුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, ගරු ජනාධිපතිවරයා මාතරට ආපු වෙලාවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තිබුණු රැස්වීමේදී මම දැනුවත් කළා. මේ වෙලාවේ මාතර දිස්ත්‍රික්ක ඇතුළු මේ නායකය ගංගොතුරු ගලහු මිනිසුන්ට ඕන පළවෙනි කාරණේ මානසික නිදහස. ඔවුන්ව මානසිකව දියුණු කරවීම තමයි කරන්න ඕනේ කියලා. ඔවුන් වැටිලා තියෙන තැනින් උඩට එන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම තමයි මූලික වෙලා තියෙන කරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි. සමහර ප්‍රදේශවල නැති වුණේ ගියේ තමයි, ගියේ කඩේ තමයි, නැතුනේ කුස්සිය තමයි. හැබැයි අවසානයේ ඒක බරපතලකම බරපතල විදිහට බලපෑවේ ඒ ගෙදර ඉන්න දරුවට, පාසල් යන දරුවට. නැතුනේ දෙමව්පියන්ගේ දේපල තමයි. හැබැයි ඒකේ සියලු අහිමිවීම අවසාන ප්‍රතිඵලයේ බලපෑවේ දරුවට. ගරුමුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතයේ බිඳුවට වැටලි ඉවරයි. මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකය තමයි ලෝකෙ කොහේ ගියත් මාතර ව්‍යාපාරිකය කියලා හැඳින්වුවේ. හැමදාමත් අභියෝග අරගෙන තමන් වැටලින තැනින් උඩට එන්න පුළුවන් හයියක් තිබුණ මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයට අද බොහෝ තැන්වල මොරවක ඉඳලා, පිටබැද්දර ඉඳලා, අකුරැස්සේ ඉඳලා, කඹුරු පිටියේ ඉඳලා, තියගොඩ ඉඳලා, මුළු වටගෙදර මුළු මාතර දිස්ත්‍රික්කයේ 50%කට වැඩි ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර කඩාවැටලා පටන් ගන්නෙ කොහෙන්ද කියලා හිතාගන්න බැරි තැනක ඉන්නවා. ගරුමුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, මේ ව්‍යාපාරිකින් නැගිටින තැනක් හදලා දෙන්න ඕන. මම ගෞරවයෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ ව්‍යාපාරිකයෝ ආයතනයක් තමන්ගේ ව්‍යාපාර පටන් ගන්න පුළුවන් තැනට ආයෝජන අවස්ථාවක් හදලා දෙන්න, ණය ව්‍යාපෘතියක් හරි උන්ට හදලා දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒකම මම මේලා මතක් කරනවා. ගරුමුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, සමහර රක්ෂණ සමාගම් රක්ෂණ ගෙවීම් කරද්දී මහා සමහර වෙලාවට සිද්ධ වෙනවා සාධාරණ නෝනායුරුන් ක්‍රියාත්මක කරන රත්නපුර දිස්ත්‍රික්කයේ මේක වෙනවා. මම නම් කියන්නේ නැහැ රක්ෂණ සමාගම් වල. මේ වෙලාවේ මේ ගෞරවනීය පාර්ලිමේන්තුව ඉදිකිනවා මේ රක්ෂණ සමාගම් නිසි විදිහට මේ වන්දි ගෙවීම නොකළොත් නම් හෙලිකල් ආයතනයක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් රක්ෂණ ආයතන ක්‍රියාත්මක වෙන්න බැරි තැනට නිවැරදි වැටහීම අපි මේ රටේ මිනිස්සු කරනවා කියන එක රක්ෂණ සමාගම් වලට කියනවා. මනුස්සකම නැත්තම් මේ ඒ ආයතනයේ දිගපළල අපිට අදාළ නැහැ. ඒ ආයතනයේ අයිතිකාරය කවුද කියන එක අදාළ නැහැ. ඒ ආයතනයේ මනුස්සකම විතරයි අපි අවසානයේ හොයන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා රක්ෂණ සමාගම් වලට නිසි විදිහට ඒ වන්දි ගෙවීම කරන්න නැත්තම් තමුන්නාසලගේ ආයතන වල සමාගම් වල නම් එක් අපි හෙලි කරනවා මේ පාර්ලිමේන්තු ඉදිරියේ කියනවා. ඒකම ගරු මුලාසන මන්ත්‍රීතුමනි මේ වෙනකොට සීමලාගුණ ප්‍රදේශයේ එක්තරා අම්ම කෙනෙක් වහබීල මාතර මහරෝහලේ දැන් ඉන්නවා. ඒ අම්මගේ තේවත්ත මීට මාස දෙකකට කලින් මහා නීගයක් තිබුණ කවුරුන් හෝ ගිනි තියලා ඒ තේවත්ත නැති වුණා අක්කර එකම මාර්ග තේ ඉදම පිච්චුණා. අවසානයේ මාස දෙකකට පස්සේ ගංගා වතුර ආවා. ගෙදර දෙබිච්ච ලුණු පොලොත්තේ ඉඳලා පුටුවේ ඉඳලා විදුලි උපකරණ ඉඳලා සියල්ල නැති වුණා. අවසානයේ මේ අම්මව වහබිව්වා. මේකට ඒ අම්මා මාතර මහරෝහලේ ප්‍රතිකාර ලැබනවා. ගරුමුලාසන මන්ත්‍රීතුමනි මොරවක් කන්ද නායකයා එක අම්ම කෙනෙක් ඉන්නවා ෆැක්ටරියේ අම්ම හිටියේ. මම ගිහිල්ලා කතා කළා දරුවෝ දෙන්නයි මහත්තයයි පස් කන්දට යට වුණා. එක දරුවෙක් විතරයි හොයාගත්තේ. ඒ අම්මා ෆැක්ටරියේ වැඩ කරපු නිසා ඒ අම්මගේ ජීවිතේ බේරුණා. ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි ඒ අම්මා මගෙන් අහනවා මොරවක ඉස්කෝලේ ඉඳලා මගෙන් අහනවා මහත්තයෝ තව දවස් දෙක තුනකින් මේ ඉස්කෝලෙන් අපිව ගෙදර යන්න කියාවේ. මම කොහෙටද යන්නේ? ඒ අම්මා අහනවා මම කොහෙටද යන්නේ? ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි මම මේකයි ජනාධිපතිවරයාට එදා කිව්වේ. ජනාධිපති මන්දිරය ඒ මිනිසුන්ට දුන්නත් වැඩක් නැහැ. ඒ මිනිසුන්ගේ මනස හදන්න නැතුව. හැබැයි තාමත් මේනකොට මාතර දිස්ත්‍රික්කෙ හිම වැඩක් ක්‍රියාත්මක කරලා නැහැ. ජනාධිපතිවරයා එවලෙම කිව්ව දිසාපතිවරයාට මේ ගැන හොයලා බලන්න කියලා. මං කියනවා මානසිකත්වය හදන්න නැතුව රජගෙදර දුන්නත් වැඩක් නැහැ ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි. ඒ මිනිසුගේ ඔළුව හදන්න. ඒ දරුවෝගේ ඉස්කෝල නැති වෙලා මාතර දිස්ත්‍රික්කෙ ඉස්කෝල විශාල ප්‍රමාණයක් නැති වෙලා ඒ දරුවන්ට ආපහු සැරයක් පටන් ගන්න තැනක් නැතුව ඉන්නවා. අපි ගිහිල්ලා ඒ දරුවන්ගේ මොරාල් එක හදන්න ඕන පටන් ගනින් නැගිටින්න පුළුවන් නැගිටිමු කියලා. ඒකට උදාහරණයක් දුන්න මොරෝක ඉස්කෝලේ විදුහල්පතිවරයා. ඒ විදුහල්පතිවරයාට කියලා තිබුණා සඳුදු ඉස්කෝලේ පටන් ගන්න එපා වෙන දවසක පටන් ගන්න කියලා. විදුහල්පතිවරයා මට ගුවා මම ගෝ විදුහල්පත්තුමා මම එනවා මිනිස්සු ටිකක් එක්ක කොහොම හරි සඳුදු ඉස්කෝලේ පටන් ගමු කියලා. ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි මේ වෙලාවේ මේ රටේ ඕන නැගිටින පරම්පරාවක් මිසක පස්සට දින පරම්පරාවක් නෙමෙයි. රජයේ වගකීම වෙන්න ඕන මේ මිනිස්සු ධනාත්මකව ඉදිරි ඊළඟ අඩියට උස්සලා තියෙනක මිසක මේ මිනිස්සු මානසික වේටර දානක නෙමෙයි. මම ඉල්ලනවා මේ ආණ්ඩුවේ මිනිසුන්ගේ ආණ්ඩුවේ නැමැතිවරුන්ගෙන් ඉල්ලනවා මේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා UNP කියලා ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරු. හැබැයි එක මිනිහටයි පාරට බහින්න පුළුවන්. එක මිනිහටයි. ඒ පාලිත තෙවරක් පෙරමුණට විතරයි ලංකාවේ ඕන විපතරපත් වෙච්ච ගමකට යන්න පුළුවන් එකම මිනිහා. ඒ පාලිත තෙවරක් පෙරමුණ මුකුත් වෙන මොකක්වත් නිසා නෙමෙයි. තෙවරක් පෙරමුණගේ මනුස්සකම මිනිසු දැක්කා. ආණ්ඩුවේ එකම එක ඇමැතිවරයා තෙවරක් පෙරමුණ විතරයි හැම ගමකට යන්න පුළුවන්. අපෙන් අපේ දරුවෙක් එහුවොත් කවදා හරි දවසක තාත්තේ මනුස්සකම තියෙන ඇමැතිවරයෙක්ගේ ගෙදරට එක්ක යනකොත් අපි එක්ක යන්නේ පාලිතයලගේ ගෙදරට මේ ආණ්ඩුවේ ඉන්න මිනිස්සු අතරේ. ඒක තමයි ඇත්ත. මේ ආණ්ඩුවේ එකම ඇමැතිවරයටයි පාරට බහින්න පුළුවන්. අනිත් ඇමැතිවරුන්ට සරම ඉස්සුව ගියාම සමහර කඳුර වලට ගියාම ඇමැතිවරයට සරම ඉස්සුවා. ඒක තමයි ඇත්ත. මං තමුන්නාසලට කියනවා චක්‍රලේක බොරු ෂෝනේ නෑ. දැන් පරිපාලන ඇමැතිවරයා ගිහිල්ලා අවුරුදු 60 ගානක් 70 ගානක් පරණ පොතක් දික්කේරියා. මං කියනවා ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි මේ හැමදේම යාවත් කාලින වෙන්න ඕන. මේක 70 ගණන් අවුරුදු 70 ගණනක් ගත්ත අපි තීන්දුව සමහරවට දැන් වෙනකොට වෙනස් වෙලා. ඒවැයි ගම්මාන වෙනස් වෙලා. ඒ කියන්නේ ජනගහනය වෙනස් වෙලා. සමහර තීන්දුව తీරන ගන්න ඕන යාවත් කාලින වෙන්න ඕන අදට ගැලපෙන්න ඕන. ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි එක අවස්ථාවකදී ඇමරිකාවේ ඩකෝඩා ප්‍රාන්තයේ කාලගුණ විද්‍යාංශයේ දැනුම් දෙනවා තව මාසෙකමාරකින් අපේ ප්‍රාන්තයේ සම්පූර්ණ මඩි හතරකින් යට වෙනවා කියලා මාසෙකමාරකට කලින්. ඒ වෙලාවේ ඩකෝටා රාජ්‍ය විශ්වවිද්‍යාල උතුරු ඩකෝටා රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ 13000ක් එළියට එනවා. සති දෙකක් විශ්වවිද්‍යාලයට නිවාඩු දෙනවා. 13000ක් ශිෂ්‍යෝ එක දවසකට බෑග් පෝර උරවලට වැලි උර 60000ක් දවසකට හදලා අඩි 6ක බැම්මක් හදනවා ඩකෝටා ප්‍රාන්තයේ වටේට. ඩකෝටා ප්‍රාන්ත අඩි 4යි එනකොට අඩි 6ක සති දෙකකින් ගහනවා වැලි පවුරක් ගහනවා ඩකෝටා ප්‍රාන්තයේ බේරෙනවා. ගරු මුලාසනාරුණු මන්ත්‍රීතුමනි අපේ රටේ කාලගුණ විද්‍යාංශ පිළිබඳව ලැජ්ජයි. මම කියන්නම් අත්දැකීමක් අපේ හිටිය නිවේදිකාවක්. අපේ නිවේදිකාවක් හිටියේ ඒ නිවේදිකාව අපිට කියනවා මාධ්‍ය ඇතුළට ඇවිල්ලා මම නිවුස් කිව්ව දවසට පහු වෙනද මගේ දරුවෝ ඉස්කෝලේ යන්න බෑ කියනවා කියලා. නිවුස් කිව්වට පහු වෙනද දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ. ඇයි කියලා හොයලා බලද්දී යාළුව විහිළු කරනවා කාලගුණ විද්‍යාව කාලගුණ අනාවකේ හැමදාම ඔයාගේ අම්මගෙන පට්ටපාල බොරුව ඕගොල්ලෝගේ අම්ම කියන්නේ කියලා. දරුවට විහිළු කරන නිවේදිකාවගේ. ගරු මුලාසන මන්ත්‍රීතුමනි මේක අවුරුදු 20කට වඩා පරණ කතාවක්. තාමත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවිකුත් කරන නිවේදනය පිළිබඳව අපි අහනවා ආයමත් සැරයක් මේව සත්‍යද? මේ රටේ මිනිසුන්ට පිළිගැනීමක් තියනවද? නෑ ගරු මුලාසන මන්ත්‍රීතුමනි. ගරු ඇමතිතුමා කිව්ව කතාවත් එක්ක මේ රජ ඇමතිවරු කිව්ව කතාව ස්වභාවික විපත් කියන්නේ ඔහේ වැටනේ විදියට. ගරු මුලාසන මන්ත්‍රීතුමනි ඒක නෙමෙයි. මම නම් ඒ අමාත්‍යවරයා සාමාන්‍ය ගරු මුලාසන මන්ත්‍රීතුමනි වාහනයක් අතර ගත්තාන් හරි ඩ්‍රයිවර් කෙනෙක් බලනවා මේකේ බ්‍රේක් තියෙද කියලා. මේකේ හුලන් තියෙද කියලා. මේකේ වතුර තියෙද මේකේ තෙල් තියෙද කියලා. නිකම්ම පුටුවේ වාඩි වුණාට ගරු මුලාසන මන්ත්‍රීතුමනි ඇමතිවරයෙක් වෙන්නේ නැහැ. අඩුතරමේ බලන්න ඕන මේ අමාත්‍යංශයේ වෙච්ච වැරදි මොනවාද? මේ අමාත්‍යංශයට කරන්න තියෙන යුතුකම් මොනවාද කියලා. ඒ මුකුත් අතගාලවත් නැහැ. මට කියන්න තියෙන එච්චරයි. මේ රටේ මිනිස්සු පව්. මේ රටේ මිනිස්සු පව්. සමහර රටවල් වල හෘද සාක්ෂියට වග කියන සටහන් රටවල් වල ඇමතිවරු මේ වෙනකොට ඉල්ල ලස් වෙලා කරමු මුලාසරර මන්ත්‍රීතුමනි. ඉල්ල ලස් වෙලා ඉල්ල මම නම් ඇමතිවරයා. මම නම් ඒ ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඉන්නෙත් නෑ මේ පාර්ලිමේන්තුවේ නුදිහිල්ලා. මේ රටේ මිනිසු බලාපොරොත්තු වෙන්නේ සත්‍ය සහ වංගකම විතරයි. මේ රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට තියෙන වෙන වැර ටිකක් ස්වභාවික විපද්දමත් ගන්න ඕනේ නෑ. ශ්‍රී ලංකා අධිපති පක්ෂය මගේ කරගන්න UNP එකේ බලය තර කරගන්න විතරයි මේ ආණ්ඩුවට ඕන. මං කියන ගරු මුලාසන මන්ත්‍රීවරුනි මේ නායකයන්ට වඩා දක්ෂ නායකයෝ අපේ රටේ මේ නායකයන්ට වඩා දක්ෂ නායකයෝ අපේ සමහර ඉස්කෝලවල පන්ති නායකයෝ වෙලා ඉන්නවා. සමහර ඉස්කෝලවල පන්ති නායකයෝ ඉන්නවා මේ නායකයන්ට වඩා දක්ෂ නායකයෝ.
මුතුමයි කාලය අවසන් කරනවා.
මේ නායකයන්ට වඩා අවසාන වශයෙන් ගරු මුලාසන මන්ත්‍රීවරුනි මම මේ ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුවට අධික මුස්සර නිරෝෂන් පේපරත් ඇතුළු අපේ කණ්ඩායම් සහයෝගය දෙනවා. මේ රටේ මිනිස්සු නිසා ඒ සහයෝගය දෙන මේ රටේ මිනිස්සු නිසා ඒ සහයෝගය තමුන් ආසරට දෙනවා. මිනිස්සු ඊළඟ ව්‍යසනයෙන් බේරගත්තේ නැත්නම් තමුන්නාසටයි බයිල ගහන්න හම්බෙන්නේ නැහැ මේ රට ඉස්සරහා. මේ රට ඉස්සරහා බයිල ගහන්න හම්බෙන්නේ නැහැ. අවසාන වශයෙන් කරුමුලාසනාර මන්ත්‍රීතුමනි මේ කේද වාචකයේ අවසාන වෙන්නේ සමාජ්‍යාලා විබ්බඩු වීමෙන් ඉල්ලනවා. ඉන්දියාවට හයේ පාරවල් හතරේ පාරවල් ගහලා ඉන්දියාව පෙරද්දුවා මේ කතන්දරේ පැත්තකට දාන්න එපා. ඊළඟ මැච් එක එනකම්වත් අඩුතරමේ මේ වෙසෙනින් පත් වෙච්ච මිනිස්සු ගැන කතා කරන්න. මේ මිනිස්සු ගැන කතා කරන්න කියලා ගෞරවණීය ඉල්ලීම කරම. අවසාන වශයෙන් මම මේ රටේ අපි කවුරුත් දන්න අපි කවුරුත් ආදරය කරපු කලාකරුවෙක් ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයා මිය ගිහිල්ලා තියෙනවා. එතුමන්ට මගේ ගෞරවනීය ශෝකය පළ කරනවා මේ ගෞරවනීය පාර්ලිමේන්තුව ඉදගෙන. මේ ව්‍යසනයේ මිය ගිය අතුරුදහන් වුණු ජීවිත හානි වුණු තමන්ගේ සියලුම හිතමිතුරන් ඥාතීන් මේ සියලු දෙනාටම අපේ ගෞරවනීය නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මිය ගිය අයට. ඒ වගේම විපතටපත් වුණු මාතර දිස්ත්‍රික්කයේ හම්බන්තොට කළුතර ඇතුළු සියලු දෙනාට මගේ මේ ව්‍යසනයෙන් විපතටපත් වුණු සියලු දෙනාට මගේ කනගාටුව පළ කරමින් මාතර දිස්ත්‍රික්කයේ මේ වෙනුවෙන් උදව් කරපු සියලුම දෙනාට මාතර දිස්ත්‍රික්කයට ආපු සියලු දෙනාට මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමින් මන් හඳ වෙනවා සියලු දෙනාට සරණයි.
ගරු ලක්ෂ්මන් විජේමාන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8යි.
ගරු සභාපතිතුමනි මම හිතනවා මේ ගම් වතුරෙන් ඇතිවෙච්ච ව්‍යසනෙත් එක්ක අපි නොහිතපු ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණා. තව කොටසක් අතුරුදන් වුණා. මම බොහොම කනගාටුවෙන් කියනවා ඒ අතුරුදන් වුණු පිරිසත් හුඟ වෙලාවට නැවත අපි අතරට එයි කියලා හිතන්න අමාරුයි. මම හිතන්නේ මෙවැනි ව්‍යසනයක් වෙච්ච සුනාමියෙන් පස්සේ වෙච්ච ගම් වතුරකින් වෙච්ච පළවෙනි අවස්ථාව. කළුතර දිස්ත්‍රික්කයේ ජීවිත 66ක් නැති වුණා. අතුරුදන් වුණා 50කට වැඩිය. මම විශේෂයෙන් කියන්න ඕනේ අපේ දිසාපත්තුමා 25 වෙනිදා වැහි වහිද්දි ගම් වතුර නගිද්දි එතුමා උදේ 2ට වැඩ ආරම්භ කරලා උදේ 5ට මා වැමතුවා. ඒ සැනින්ම මම දිසාපති කාර්යාලයට ගිහිල්ලා එතුමත් එක්ක මේ ගම් වතුර වැඩපිළිවෙල අපි මෙහෙව්වා. මම විශේෂයෙන් කියන්නට ඕනේ අපේ ත්‍රිවිධ හමුදාපතිවරු වෙනදාට වැඩිය දුරකථන ඇමතුමක් දුන් සැනින් එතුමන්ලා උදේ 5ට 6ට දුරකථනේ අමතලා මොකද්ද ප්‍රශ්නේ මොකද්ද කෙරෙන්න ඕනි කියලා අපෙන් ඇහුවා. එදා 26 වෙනිදා උදේ වෙනකොට දවල් මම හිතන්නේ 9:10 විතර වෙනකොට නාවික හමුදාවේ සහය ගුවන් හමුදාවේ සහය යුද හමුදාවේ සහය අපිට නොපිරිහෙලා ලැබුණා. මම විශේෂයෙන් ඒ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මේක මම අවස්ථාවක් කරගන්නයි ස්තුතිවන්ත වෙන්න. එතුමන්ලා අපිට හෙලිකොප්ටර් යාන ආයුවා. මම හිතන්නේ ගුවන් හමුදාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මගේ ඉල්ලීම මත බුලත් සිංහල ප්‍රදේශයට බෝට්ටු යවා ගන්න විදිහක් නැතුව තියෙන වෙලාවේ ගුවන් හමුදාපතිවරයා ඉදිරිපත් වෙලා කවදාකවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නොකළ වැඩක් කරා. කේබල් යොදවලා බෝට්ටු එල්ලගෙන පස් හය වතාවක් කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ඉඳලා බුලත් සිංහලට බෝට්ටු ටික ගෙනියලා දුන්නා. කවදාකවත් මෙහෙම දේවල් වෙලා නැහැ. ඒ නිසා මම එතුමන්ලා සියලු දෙනාට මට මතකයි හමුදාපති එදා දවල් 12 වෙන්නට කලින් වතුරේ යන්න පුළුවන් වාහන එව්වා. හමුදාවෙන් එක 200ක් විතර සෙනගේවලා කමාන්ඩෝ බටේ වේවලා යන්න බැරි තැන්වලට ගුවන් හමුදාවෙන් ගෙනියලා එයාව බැස්ුවා. මේ විදිහ අතිවිශාල වැඩ කොටසක් කෙරුණා. ඒකම දිසාපතිතුමා ප්‍රාදේශීය ලේකම්වරු ඒ ඉඳලා අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමාත්‍යංශය මේ සියලුම දෙනා ග්‍රාම නිලධාරිවරුන් දක්වා ඒ කැපකිරීම කළා. එහෙම නොවෙන්නට මේ ව්‍යසනය තව තවත් ගැඹුරු අතට හැරෙන්නට ඉඩ තිබුණා. මම ඒ සියලු දෙනාම මතක් කළේ මං හිතනවා එහෙම කිරීමෙන් ඉදිරි අවස්ථාවලදී පවා ඒ නිලධාරීන් සියලු දෙනාටම මේක ලොකු පිටුවහලක් වෙනවා, තව තවත් දිරිමත් වෙනවා මේ කටයුතු කිරීමට. මම ඒ වගේම කියන්නට ඕනේ කළුගඟෙන් වතුර බැස යාම ප්‍රමාද වුණා. හේතුව මෝයකට හරියට අපි පාදලා තිබුණේ නැහැ. පස්සේ දිසාපතිතුමා මේකට වගකීම අරගෙන වාරි මාර්ග ඉංජිනේරුතුමාට කිව්වා මෝයකට කපන්නදී කියලා. දැන් අපි ඊට වැඩිය ප්‍රශ්නයකට මැදි වුණා. මෝයකට කැපීමත් එක්ක පැයට කිලෝමීටර් 80ක වේගෙන් ගංවතුර බැස්සා. දැන් ප්‍රශ්නයක් තියෙනවා සභාපතිතුමා. දැන් මුහුද ගලනවා ගොඩබිමට. දැන් අපේ කරුතර දකුණ දුම්රිය ස්ථානයේ ඉඳලා අඩි 20ක් වාගේ දුරක් අතරේ මුහුද ක්‍රමානුකූලව ගලාගෙන එනවා. දැන් අපි මම දැක්ක මෙතනදී ලොකු ප්‍රශ්නයක් අපි ආපදා පිළිබඳව හදිසි අවස්ථාවකදී රජයට නීති නැහැ, යාන්ත්‍රණයක් නැහැ දවසකින් දෙකකින් කාවහරි ස්ථානයකින් ඉවත් කරන්න. දැන් මේ කළුදර දකුණ දුම්රියපළ පිටුපස ඒ වෙන මූදු කාදණයට ගල් වැටි දාන්නට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් වෙලා කටයුතු කරමින් පවතිනවා. එක තැනක ගෙවල් දෙකක් තියෙනවා. ඒ අනවසර රජයේ ඉඩමේ පදිංචි අය ඒ අය යන්නේ නැහැ. ඒ අයට නිවාස ලබා දීලා ඔවුන් ඒ ලබා දීපු නිවාසෙත් භුක්ති විඳිනවා. දැන් මේ රජයේ ඉඩමත් භුක්ති විඳිනවා. දැන් අර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා තියෙන වාහනවලට ඒ ගේන ගල් ගිහින් බාන්න ක්‍රමයක් නැහැ. මම මේ ගැන අද දිසාපතිතුමත් එක්ක අපි අවශ්‍ය සියලුම පාර්ශ්වයන් එකතු කළ සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේදී කියවෙනවා ඒ අත්පත් කිරීමේ දැන්වීමක් ගහලා රජයේ සන්තක කරගන්න ඒ දැන්වීම ගහලා මාසයක් ඉන්න ඕනලු. ඉන්පස්සේ උසාවි දාලා තමයි ඒ පුද්ගලයන් විවත් කරන්න ඕනේ. එහෙමනම් මම අහනවා දැන් 2005 තමයි ආපදා කළමනාකරණ අමාත්‍යංශ බිහි වුණේ 2005. අද 2017. ඇයි මේමට පිළියම් නැත්තේ? මෙච්චර කාලයක් අපි ගොඩනැගිලි පරිශීලන ආයතන ගත්තත් තත්වේයයි. අද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානේ ගත්තාම ඒගොල්ලන්ට නීතියෙන් බලයක් නැහැ මේ කිසිම කෙනෙකු ඉවත් කරන්නට. ඇයි මේ ප්‍රමාදේ? දැන් පුද්ගලයෝ දෙන්නෙක් නිසා මුහුද මුහුදු ඝාතනයේ ලක් වෙලා තියෙනවා කළුතර නගරේ. ඉතින් ඒ නිසා මේව පිළිබඳව අපි හරියාකාරව තීන්දුව తీරන ගන්නට ඕන. මම හිතනවා වහාම අනපනත් අවශ්‍ය ඒවා අපි සම්පාදනය කරගන්නට ඕන. හදිසි අවස්ථාවකට පිරිස් ඉවත් කිරීමට අවශ්‍ය නම්, මොකද අවසාන වගකීම රජයේ වෙතයි පැවරෙන්නේ. ඒ නිසා ඉවත් කිරීමට තියෙනවා නම් රජයට තියෙන්නට ඕන ඒ බලේ දවසකින් දෙකකින් ඒ අයව ඉවත් කිරීමේ හැකියාව ඇති කරගන්න.
මොකද මාතා විනාඩියක් තියෙනවා ගරු මන්තුමා.
ඒ නිසා මම විශේෂයෙන් කියනවා අපිට මේ වෙච්ච ව්‍යසනේ අනිතක මේක කළුතර වෙච්ච පළවෙනි වතාවට මෙතරම් ගම් වතුරක් ආවේ. මීට පෙර කවදාකවත් කළුතර ඉතිහාසයේ මෙතරම් ගම් වතුරක් ඇවිල්ලා නැහැ. මම දකිනවා කුකුලේ ගඟ ව්‍යාපෘතිය මේකට බලපානවා. අධිවේගී මාර්ගෙත් බලපානවා. මේව ගම් වතුරෙන් යට වෙන ප්‍රදේශ. එහෙමනම් අර කොළඹ හරිය කරා වාගේ කනූඩ කොන්ක්‍රීට් කනූඩ තමයි අධිවේගී මාර්ගය දිවෙන්නට තිබුණේ. මම හිතන්නේ දිගට මේක බලපානවා. මොකද වතුර වේදා වෙන දවස්වල නිදහසේ ගඟට ගලාගෙන ගියපු අවස්ථාව දැන් ඇහිරිලා. අධිවේගී මාර්ගයේ බන්ට් එකක් වාගේ දැන් තියෙනවා. දැන් කීපයකින් විතරයි වතුර බැස යන්නට අවස්ථාව සැලසිලා තියෙන්නේ. මම දන්නවා කුකුලේ ව්‍යාපෘතියත් ඒ ගැනත් අපිට විශේෂ අධ්‍යයනයක් කරන්නට වෙනවා. ඒ කුකුලේ ව්‍යාපෘතියේ ගේට්ටු ඇරියේ වතුර උඩටම පිරුණහෙන් පස්සේ ඒකෙදි ප්‍රශ්නයක් ආවා. තප්පරයකට කියුබික් මීටර් 1330ක් වතුර එළියට දැම්මා. ඒකෙනුත් නොහිතන වේගයකින් ගම් වතුර ඇති වුණා. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී මමත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති හැටියට මම දිසාපතිතුමාටත් කිව්වා අපි මේ වට පෙර සූදානමක් අනිවාර්යෙන් ඇති කළ යුතුයි. ඒ පිළිබඳව මතක් කරමින් මම විශේෂයෙන් ජනාධිපතිතුමා දින දෙකක් ඇතුළතදී කළුතරට ආවා. අගමැතිතුමා දුරකථනින් කතා කළා. ඒකට අපි ඇමතිවරුන්ව යොමු කළා. වජිර ඇමතිතුමා ඔක්කොම ආවා. ඇවිල්ලා කිව්වා චක්‍රලේක ගැන හිතන්නේ නැතුව තමුන්ගේ කාර්ය ඉෂ්ට කරන්නේ කියලා නිලධාරීන්ට. ඒ චක්‍රලේක ප්‍රශ්න ඔක්කොම පස්සේ අපිට විසඳ ගන්න පුළුවන් කිව්වා. ඒ විදිහට නිලධාරිත් බය නැතුව ඒ කටයුත්තට මුහුණ දුන්නා. කළුතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මම කියන්නේ නිලධාරි සියලු දෙනාම එක පවුලක් හැටියට එකතු වෙලා වැඩ කළා. දැන් මේ දවස්වල අපි බොහොම සතුටු වෙනවා සෞඛ්‍යාංශෙන් සියලු දෙනා එකතු වෙලා දැන් මේ දවස්වල ලිංග සුද්ධ කිරීම, සෞඛ්‍ය සායන පැවැත්වීම, ප්‍රදේශ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සුද්ධ කිරීම දැන් කෙරෙමින් පවතිනවා. ඒ පිළිබඳව මතක් කරමින් මගේ වචන සුවල්පය මින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8යි.
මේ රටේ 212 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඉන්න මොහොතක, ඒ වගේම 76ක් වගේ ප්‍රමාණයක් අතුරුදහන් වෙලා ඉන්න මොහොතක, ලක්ෂ 6කට වඩා ජනතාවක් අවතැන් වූ මොහොතක ගංගාතුරු ව්‍යසනය නිසා, අනිත් පැත්තෙන් ලක්ෂ 8මාරක වැනි ප්‍රමාණයක් නියගෙන නිසා ව්‍යසනයට පත් වෙලා ඉන්න මොහොතක අද මේ විවාදය තුළ වචන ස්වල්පය ලබා කතා කිරීම ලැබීම පිළිබඳව මම සතුටට පත් වෙන අතර ඒ මියගෙන ජනතාවට සහ ඒ පවුලේ අයට අතුරුදාන වූ අයට ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අපි ශෝකය ප්‍රකාශ කරන අතර අද වගේ ඊයේ වගේ දවසක තමයි මට මතක් වෙනවා එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා අපේ දේවානම්පියතිස්ස රජුරවන්ට බුදු දහම මේ රටේ ස්ථාපනය කරලා මේ රට ධර්මය බුදුදහම රැකගෙන යන්න කියන්නේ. ධර්මය රකින්න නම් හොඳ රටක් අවශ්‍ය වෙනවා. රට රකින්න නම් හොඳ යහපත් මිනිස්සු ටිකක් අවශ්‍ය වෙනවා. යහපත් මිනිස්සු බිහි වෙන්න නම් හොඳ පාලනයක් තිබිය යුතු වෙනවා. පාලනයක් හොඳ යහපත් පාලනයක් තිබෙන්න නම් හොඳ පාලකෙක් සිටිය යුතු වෙනවා. මට මේ අවස්ථාවේ ගාථාව බුදුබණේ ගාථාව මතක් වෙනවා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පති හෝතුත පීතෝ බවතු ලෝකෝච රාජා බවතු ධම්මිකෝ කියලා. ඒ කියන්නේ නිසි කලට වැසි ලැබිලා බෞභෝග සම්පත් වැඩි වෙන ස්වභාවික ස්වභාව ධර්මය ආශිර්වාද දෙන ඒ වගේම යහපත් පරපුරක් සිටින රටගෙන ආදරයක් තියෙන ජනතාවට ආදරය කරන පාලකයන් බිය යුතුයි කියලා. නමුත් අද අපේ රට මේ වෙනතුරු මේ වෙනකොට දකුණු ආසියාවේ ව්‍යසනයන් පත්වන රටවල් අතරින් තුන්වෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා. අපේ රට එම බොහොම ව්‍යසන ආවත් අනිකුත් රටවල් වලට සාපේක්ෂව ව්‍යසන අඩු රටක්. අද මම අහලා තියෙනවා මමත් කැලණිය ප්‍රදේශයේ ඉන්නේ කැලණිය ජීව අපි මහජන නියෝජිතය විදියට ඉදිරිපත් වුණේ එදා කැලණි තිස්ස රජුරුවන්ගේ කාලේ කැලණිගඟ පිටාර ගැලුවා මූද ගොඩ ගැලුවා. එහෙම වුණේ ඒ වගේම වලගම්බා රාජු සමයේ මෙමිනියා සාය ඇති වුණා. එහෙම අපි ජනවාරේ තියෙනවා එහෙම දේවල් ඇති වුණේ රාජ්‍ය පාලකයන්ගේ තියෙන අධර්මිෂ්ඨභාවය නිසා කියලා. අද මේ වෙනකොට මේ අංශපූට්ටුව ගිය 14 වෙනිදා නොවැම්බර් 2014 නොවැම්බර් 14 වෙනිදා තමයි මේ අංශපූට්ටුව ගහන්නේ. මේ 2014 නොවැම්බර් මාසේ අංශපූට්ටුව ගහලා සතියයි මිරිස්ස මීරිය බැද්දේ කොස්ලන්ද නාය යනවා. ඒ වගේම ඒ ව්‍යසනයෙන් තාම ඒ දිවි ගලවගත් මිනිසුන්ට තවමත් ඉන්න තාවකාලික කූඩාරම්වල ඒ වගේම පෞගිය අවුරුද්දේ අරනායක සාමසර කන්ද නාය යනවා. ගමක් ඒ නාය යාමෙන් මුළු ගමක්ම වැළලුණා. ඒ ඉතුරු වුණු මිනිසුන්ට තවමත් ඉන්නේ ඉතිරදී වලින් අටවාගත් කූඩාරම්වල. ඊට පස්සේ ශාලාවේ ගබඩාව පිපිර යනවා ආපදා වලින් නෙමේ මේ රටේ පරිපාලනයේ වැරදි නිසා. පාලකයන් ඒ මිනිසුන්ගේ පිපිල පාලකයන් පළාතමක් විනාශ වෙලා ගියා. ඊට පස්සේ මීතර මුල්ලේ කුණු කන්දේ යට වුණු මිනිසු තාමත් කුණු කන්දර යට වෙලා ඉන්නේ. ඒ මිනිසුන්ට තවමත් පිළිසරණක් නැහැ. ඒ එක්කම ගිය අවුරුද්දේ මැයි මාසෙම මේ වගේ විශාල ගම් වතුරක් මේ කැලණි මිටියාවත යට කරගෙන විශාල ව්‍යසනයක් ඇති වුණා. ඒ ව්‍යසනයෙන් පීඩාවට පත් වුණු ජනතාවට මේ වගේම ඇවිල්ලා ඇමතිවරු අද මේ කතා කරන මොහොතේ මේ රටේ මේ ප්‍රශ්න වලට වගකිය යුතු ඇමතිවරු කවුරුත් මේ සභාව ගර්භයේ නැහැ. අපි අහන ප්‍රශ්නකට උත්තරයක් දෙන්න මේ ඇමතිවරේ නැහැ. අපි නවක දේශපාලන මන්ත්‍රීවරු විදියට නියෝජ්‍ය ඇමතිවරයා ඉන්නවා. හැබැයි අපි කනගාටු වෙනවා. හැබැයි තවමත් කැලණිය ජනතාවට ගිය කයිවාරු ගැව්ව මේ ආණ්ඩුව කටින් බයිලා ගැව්වා රුපියල් 10,000 විතරයි. ගිය කැලණිය ජනතාව ඇතුළු ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාවට ගියවර නාය මේ ගංගොතර විපතපත් වූ ජනතාවට ලැබිලා තියෙන්නේ. ඒ වගේ තමයි අනුත් සියලු දෙනාට කියනවා මිලියන 2,000,000ක් දෙනවා. මේ නොයෙකුත් කතා ප්‍රකාශ කරනවා වැඩ නැහැ. ඒකම කියනවා මේර අලුත්ෙන් මේ 50 ගණන්ලා 50 සංශෝධනය කළා මේ ඉන්න නාය අවදානම් කලාපවල මිනිසුන් ඉවත් කරනවා කියලා. අරියට අතිසාරයට අඹුඩ ගහනවා වගේ මිනිසුන්ට එහෙම 50 ගණන්ලා අයින් කරනව එක නෙමේ බලහත්කාරයෙන් ඒ මිනිසුන් වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. මෙයා ඉදා අපේ වාසුදේව ඇමතුමාලා අපේ ඇමතුවරු කතා කරා හිටපු ඇමතුවරු මන්ත්‍රීවරු කිව්වේ වැඩ පිළිවෙලක් හදලා වැඩ පිළිවෙලටයි අපි සැලසුම් හදන්න ඕනේ. ඒ සැලසුම තියෙන්න ඕනේ මිනිසුන්ට කරන්න. අපි බලහත්කාරයෙන් වැඩ කරන්න බෑ. හැබැයි කිව්ව වැඩ එකක්වත් තවෙතුරු වෙලා නැහැ. අඩුම තරමේ කිව්ව දැන් අවුරුදු 2යි ගානක් තිස්සේ වෙනවා. තාම සාමසර කන්ද මිනිසුන්ටත් පිළියන්නේ ගම් වතුරු යට පීඩාවට පත් වුණු මිනිසුන්ටත් නැහැ. කුණු කන්දෙන් පීඩාවට පත් වෙන මිනිසුන්ටත් නැහැ. ඒ වගේම අපි කියන්නේ අඩු වැඩියෙන් යම් යම් දේවල් කරා. එදා රණවිරුවන් ගැන කිව්වේ ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා මේ ආණ්ඩුව. ඒ වගේම කො අටපාස් ආමිකාරෝ කියලා. හැබැයි අපි එදත් හමුදාවේ රණවිරුවන්ට ගරු කරනවා. අද වගේ නෙමෙයි. අපි හෙටත් ගරු කරනවා. අපි අදත් ගරු කරනවා. එදත් අපි ගරු කරා. අද මේ රණවිරුව නැත්තම් අද මේ රණවිරුව ත්‍රිවිධ හමුදාවේ ජනතාව තමයි රණවිරුව තමයි මේ අවස්ථාවේ විශාල ලෙස මැදිහත් වෙලා මේ මිනිසුන්ට පීඩ වෙන්නේ නැත්තම් විශාල සංඛ්‍යාවක් මීට වඩා ජීවිතක්ෂයට පත් වෙනවා හැබැයි
ගරු ඇමතුමා
ඔක් කියන මෙතුමා
අනුප්‍රිය දර්ශනය අප ඇමතුමා
මුළු ලෝකෙම ආපදාවක් ඇති වුණාම ඉදිරියට එන්නේ ට්‍රේන් වෙලා තියෙන්නේ මේ රණවිරුව තමයි අපි ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ රුපියල් මිලියන 100ක් දීලා තියෙනවා ඒ ආපදාවන්ට පුහුණු කරන්න මේ ත්‍රිවිධ හමුදාවලට ඇමතුමා අපි ඒක පිළිගන්නවා අපි එදා යුද්ධ කාලේ රණවිරුවන් ගරු කරා ඒ වෙලාවත රට වෙනුවෙන් ජීවිතය රට වෙනුවෙන් ජීවිත පූජා කළා ඒ පරිත්‍යාග කැපකිරීම කරන රණවිරුව හැබැයි රණවිරුවන් ඒ අවස්ථාවේ ප්‍රයෝජනට ඊළඟට පව්වෙනිදට හිරගෙදරට ගෙනියන්නේ අපි අපේම අපි කියන්නේ ඒකයි දෙක අතර වෙනස කියන එක ඇමතුමා ඇමතුම කලබල වෙන්න එපා අපි
ඇමතුමා
අර ගම්පා කැලණිය ජනතාවට අර ඉතුරු 15000 දෙන්න වැඩ කටයුතු කරමු අපි ඇමතුමා
ඔබතුමායි කාලය අවසන් කරමු ඇමතුමා
මං කියන්නේ අතිසාරේ නම්බුල ගහන්න නැතුව වැඩ පිළිවෙලක් එක මේ රටේ ජනතාවට මේ රටේ විපතටපත් වූ ජනතාවට සානසලසන්න වැඩ කටයුතු කරන්න ඒකෙන ඉල්ලීම කරනවා
බොහොම ස්තුතියි ගරු තුසිතා විජේමාන මහත්මිය විනාඩි 8යි ඔබතුමීට
මුලාසනාරූඪ ගරු සභාපතිතුමනි රටේ ඇතිවෙච්ච හදිසි ව්‍යසනයත් එක්ක අද දින පාර්ලිමේන්තුවේ මේ විවාදයට එක්වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ප්‍රථමයෙන් මේ ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපි කෑගලු දිස්ත්‍රික්කයේ විදිහට මෙවර මේ ස්වභාවික ආපදා අවස්ථාවේදී වැඩියම ආපදාවට ලක්ුණේ දෙහිඔයට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉතින් මෙහිදී අපිට ආපදාවක් විදිහට ස්වභාවික ආපදාව යටතේ නායයාම ඒ වගේම ගම් වතුර තත්ත්වයන් නැති වුණ අවස්ථාවේදී අපිත් එක්ක මීට මාස සති 3කට මාසයකට පමණ කලින් අපේ ආපදා කළමනාකරණ අමාත්‍යතුමා අපේ කෑගල දිස්ත්‍රික්කයට ගිහිල්ලා ගිය 2016 වසරේදී ඇතිවෙච්ච ස්වභාවික ආපදා තත්ත්වයට පිළියම් හොයලා විසඳුම් දෙනකොට අපිට නොහිතූ අවස්ථාවක මේ ආපදාව ඇති වුණා. ඉතින් මේ ආපදාවේදී මම හඳුනාගත්ත දෙයක් තමයි මුලාසනාරූඪ ගරු සභාපතිතුමනි අපිට ගම් වතුරත් එක්ක බොහොම කෙටි කාලයක් තුළ ශීඝ්‍ර ජල මට්ටම වැඩිවීමක් දක්නට ලැබුණා. අමාත්‍යතුමාට අපි කලිනුත් මේ දැන්නුවා අපිට ප්‍රධානම ගැටලුවක් තිබ්බේ මේ හදිසි ආපදා තත්ත්වයටත් ඔරු අඟුල් ලබා දීමේදී එතුමා පොරොන්දු වෙලාව නමුත් එතුමාට කාලයක් තිබ්බේ නැහැ අපේ දිස්ත්‍රික්කයට ඒ ටික එවා ගන්න. ඒ ඔරු අඟුල් ලබා දීමේදී අමාත්‍යතුමා මීට කලිනුත් අපිට ඒ ටික ලබා දීලා තිබ්බත් ඒක නිසි ක්‍රමවේදයකට ඔරු ටික අඟුල් ටික ජලයට දාගන්න බැරි වීමේ ගැටලුවක් අපි දැක්කා. එවගේමයි සභාපතිතුමනි අපි දැකපු දෙයක් තමයි යාන්ත්‍රික මෝටර් බෝට්ටු දෙනකොට නාවික හමුදාව ඒ පිළිබඳ ඔපරේෂන් එක කරන්න අපිට ගෙන්නන ක්‍රියාවලියේදී අපිට කාලය පිළිබඳ ගැටලුවක් අපි දැක්කේ මොකද මේ කාලය තුලදී අපි පැය 3ක් 4ක් යනකොට ශීඝ්‍ර ජල මට්ටමක් අඩි 7ක් 8ක් වැඩි වෙනකොට අපිට අපහසු වුණා මේ නාවික හමුදාවත් එක්ක සම්බන්ධීකරණය කරගෙන යන්න. ඒ නිසා මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඉන්න අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමති සීතාවක ගඟ කැලණි ගඟ ගුරුගොඩෝය සම්බන්ධ වෙන මේ ජල ධාරාවල් ටිකත් එක්ක අපිට සම්බන්ධ වෙන පහසුම ස්ථානය තමයි සීතාවක තියෙන අවිස්සාවෙලෙන් ඇවිල්ලා ප්‍රවේශ වෙන මාර්ගය. ඉතින් නාවික හමුදාවේ බෝට්ටු අංගණයක් ඇතුළත් කරලා නාවික හමුදාවේ නිලධාරීන් කැඳෙව්වොත් අපිට මේ අවදානම් අවස්ථාවේදී අපිට බේරීමේ හැකියාව තියෙනවා. සෑ ඒ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන ගමන් මම දැකපු පළවෙනිම කාරණේ තමයි හදිසි ආපදාකදී අපේ දිස්ත්‍රික්කයේ සූදානම් වෙලා තිබ්බා. මොකද අපිට මේක හොඳ අත්දැකීමක් තිබ්බා. හැබැයි ශීඝ්‍ර ජල මට්ටමත් එක්ක අපිට ජනතාව බේරා ගැනීම, ගලවා ගැනීම, ඒ වගේම පිසු ආහාර ලබා දීමේ තිබිච්ච ගැටලුත් එක්ක මම මේ අවස්ථාවේදී අමතුමාට යෝජනා කරනවා පිසු ආහාර සඳහා කලින් අපිට මේ වෙනකොටම සැලසුමක් ලෑස්ති කරගත්තොත් හොඳයි. කොන්තරත් කරුවන් මේ යට නොවන ප්‍රදේශවල ඉන්න කොන්තරත් කරුවන්ගෙන් ඇනෝම් ලබාගෙන ජනතාවට දෙන ක්‍රමවේදයක් සලසා ගතොත්. ඒ වගේම හදිසි අවස්ථාව ගැන කතා කරනවා වගේම අපි දැක්කා ගරු අමාත්‍යතුමනි අපිට මේ නායයාම් වලදී ඒ අවදානම් බව NBRO එන්බිආරෝ ආයතනය මගින් කරනකොට සමහර වෙලාවට පහුගිය වතාවෙක් පහුගිය අවුරුද්දෙත් මේක අවදානම් කියලා ප්‍රකාශ කරනවා සමහර ඒවා මැද අවදානම් කියනකොට අද අපි රටක් විදියට එන්බිආරෝ ඒ ආයතනයට නිසි ක්‍රමවේදයකට අලුත් උපකරණ ඒ වගේම ක්‍රමවේදයන් තාක්ෂණික ක්‍රමවේදයන් ලබා දීලා නැති එක මං හිතන්නේ අපිට තියෙන ලොකු ගැටලුවක්. ඔවුන්ගේ තියෙන පරිණතභාවයේ අධ්‍යක්ීම් සහ දෘෂ්ටි මානයට හවුවෙන ආකාරයට තමයි ඔවුන් මේ නායාම ගැන ප්‍රකාශ කරන්නේ. ඒ නිසා සමාජලාට අපිට මහජන නියෝජිතවරු විදියට මේ ගැටලුවේදී ජනතාව තදින් වැස්සක් වෙනකොට කාලගුණය හරස් වෙනකොට ඇවිල්ලා අපි අවදානම් අපි කොහෙද ඉන්නේ කියන ගැටලුවට මුහුණ දෙනවා. ඒ නිසා අමාත්‍යතුමනි එන්බිආරෝ ආයතනයට මං හිතන්නේ අපි මීට වැඩිය තාක්ෂණික දැනුම ඇතුව මේ පර්යේෂණ සඳහා නිලධාරීන් පුහුණු කළා ඒ පිළිබඳ නිපුණත්වයක් දෙනවා නම් අපිට මීට වැඩිය හොඳ දැනුමක් එක්ක අපිට ජනතාවට සේවය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි ගරු අමාත්‍යතුමනි ෂණික විදියට අපිට ජනතාව බේරා ගැනීම ඒ වගේම පිසු ආහාර දෙනකොට වියලි සලාකත් අපි දැක්කා මේ රජයෙන් ෂණිකව ලබා දීලා දවසකට රුපියල් 300ක් වැඩෙන ආකාරයට එක පුද්ගලයෙකුට මේ වියලි ආහාර දෙන්න සමස්ත රාජ්‍ය තාන්ත්‍රණයම දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නිලධාරීන් දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම ශ්‍රේෂ්ඨ නිලධාරීන් ග්‍රාම නිලධාරීන් එකිනෙකා එක පවුලක වගේ මේ සියලු දෙයටම සහයෝගය දැක්වුවා. ඒ නිසා ඒ අභියෝගය ජය අරගෙන අපි මේ න කාර්යභාරයේදී අපිට කෑගල්ල දිස්ත්‍රික්කයේ විදියට තියෙන ප්‍රධානම ගැටලුව ගරු අමාත්‍යතුමා මම හිතන්නේ අපිට රාජ්‍ය ඉඩම් නැහැ කෑගල්ල දිස්ත්‍රික්කයට. ගරු සභාපතිතුමනි 2016 අපි අරණායක ප්‍රදේශයේ කෑගල්ලේ අනිකුත් අපේ ආසනවල නාය යනකොට මේ ඉඩම් ලබා ගැනීමේදී ගැටලුව වෙලා තියෙන්නේ වැවිලි සමාගම් එක්ක. ඒ නිසා වැවිලි සමාගම් එක්ක යන මේ ගැටලුවේදී සමහර වෙලාවට අපේ ආසනවලත් අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලත් මේ වෙනකොටත් අපිට වැවිලි සමාගම් එක්ක ඉඩම් සම්බන්ධව තියෙන ගැටලු निराකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම දකින දෙයක් තමයි අපි ප්‍රතිපත්තිමේ තීන්දුවක් විදියට මේ අවදානම් තැන්වල ඉන්න ජනතාව එකට එකතු කළා නිවාස මහල් සංකීර්ණයක් විදියට එක තැනකට අපිට ගන්න පුළුවන් නම් අපිට ඉඩම් ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ වගේම යටිතලු පහසුකම් ලබා දීමේදී විදුලිය ජලය ඒ වගේ මාර්ගවලටත් අපිට රජයක් විදියට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ නිසා ඒ පිළිබඳවත් මං හිතන්නේ ගරු අමාත්‍යතුමාට කෑගල්ල දිස්ත්‍රික්කයේ අපි දැකපු ප්‍රශ්න විදියට මම ඉදිරිපත් කරන්න කැමතියි. මොකද මේ වසරේ තායි ඔබතුමාට පැවිලි සමාගම්වල ඉඩම් පවරගෙන අපිට ඒ කටයුත්ත ඉදිරියටත් කරන්න වෙනවා.
බුරිපාතා විනාඩියක් තියෙනවා.
ඒ වගේම ගරු සභාපතිතුමනි මම දකින දෙයක් තමයි කෙටි කාලීන විසඳුම් විදියට අපි ඒක දැක්ක වගේම මේ ගම් වතුරත් එක්ක ඒ වගේ නායයම් එක්ක අපිට දිගින් දිගට මේ අරගලය කරන්න බෑ. ඒ නිසා දිගු කාලීන විසඳුම් විදියට අපි දැකපු දෙයක් තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ සුලි වාරිමාර්ග යෝජනා ක්‍රමයට යටත් වෙලා තියෙනවා. වාරිමාර්ග යෝජනා ක්‍රමයට යටත් වෙලා නැහැ. ඒ නිසා ඇලවේලි ඒ වගේම අමුණු වල නිසියාකාරව නිසි ප්‍රමිතියට නඩත්තුවක් එල්ල නැති නිසා ජලය බැස යාමේ ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ අවස්ථාවේදී වාරිමාර්ග අමාත්‍යංශයෙන්ුත් අපිට මේ ආපදා අවස්ථාවේදී අපිට යම් ප්‍රතිපාදනයක් ලබා ගන්න උනන්දු වෙනවනම් අපිට මේ ඇලිවැලි ප්‍රතිසංස්කරණය කළා අමුණු ප්‍රතිසංස්කරණය කරලා ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වගේම ගරු සභාපතිතුමනි මම දකින දෙයක් තමයි මේ ගම් වතුරත් එක්ක අපි රුවන්වැල්ල දරණියගල යටිහන්තොට කැලණි ගඟත් සීතාවක ගඟත් ගුරුගොඩයත් එක්ක අපි පොරබදනකොට මේ වතුර ටික බහිනකොට පූගොඩ මල්වාන ඒ වගේම කැලණිය කොළොන්නාව වතුර ටික ඇවිල්ලා ජනතාව පීඩාවට පත් වෙනකොට 1970 ගණන්වල තිබිලා තියෙනවා වාරිමාර්ග අමාත්‍යාංශයේ කැලණි ගඟ වයඹට හැරවීමේ ව්‍යාපෘතිය. වයඹ වතුර නැතුව දුක් විඳිනකොට ගරු අමාත්‍යතුමා නියෝජනය කරන වයඹ වතුර නැතුව දුක් විඳිනකොට අපි වතුර අතිරික්තයක් එක්ක ජනතාව අතරමං වෙනකොට ඒ ව්‍යාපෘතිය කැලණි ගඟ වයඹට හැරවීමේ ව්‍යාපෘතියත් ජනත් අවධානය යොමු කරන ලෙස ඔබතුමාගේ මේ අවස්ථාවේදී ඉල්ලනවා. ඒ වගේම මේ කාර්යභාරයේදී අපිට රාජතාන්ත්‍රණය ඒ වගේම නිලධාරී විදියට ඒ වගේම ශ්‍රේෂ්ඨ නිලධාරීන් සියලුම ස්වේච්ඡාවෙන් වැඩ කරපු නිලධාරීන් ඒ වගේම ත්‍රිමුදා හමුදාවේ නිලධාරීන් සියලු දෙනාටම අපේ ගෞරව ස්තුතිය පුද කරනවා.
බොහොම ස්තුතියි.